මීළඟට ගරු කබීර් හසීම් මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 9 කාලයක් ලැබෙනවා.
ස්තුතියි මුලාස්නේ ඔබන ගරු මන්ත්‍රීතුමනි. විශේෂයෙන්ම මේ ආණ්ඩුව අවංකනන් එහෙනම් ඉස්සරම මම දකින්නේ අද පත්තරේ, ලංකාදීප පත්තරේ තිබුණු ප්‍රකාශයක්, බීඩී ප්‍රවාහනයට අවසර පත්‍ර ගැනීමට සිදුවීමෙන් ලක්ෂ 15කට රැකියා අහිමි වීමේ අවදානමක්. සමස්ත ලංකා කුඩා හා මධ්‍යම පරිමාණ බීඩී ව්‍යාපාරිකයන්ගේ සංගමයේ ලේකම්. මම මේක ගන්නේ විශේෂයෙන්ම මගේ දිස්ත්‍රික්කයේ විශාල පිරිසක් ඉන්න දුප්පත් ජනතාව බීඩී ඔතලා ජීවත් වෙන ඒ කුඩා සහ මධ්‍යම පරිමාණයේ ලොකු ව්‍යාපාරයක්. ඒක දැන් ප්‍රධාන කටයුතු වලට බලපත්‍ර ගැනීමේ වැඩපිළිවෙලක් සුරාබදු එකෙන් පටන් අරන් තියෙනවා. කෙලින්ම මේක අල්ලසක් ගන්න හෝ කප්පම් ගන්න ක්‍රමවේදයක්. එතකොට මේ ආණ්ඩුවට කුඩා සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයන් ආරක්ෂා කරන වුවමනාවක් තිබුණා නම් මේ වගේ දෙයක් ගේන්නේ නැහැ. ඉතින් මට පුදුමයි, මේ බොහොම කුහක ලෙස තමයි ආණ්ඩුව කටයුතු කරන්නේ. දැන් රංජිත් සියඹලා අපිට ඇමතුමා මුදල් ඇමතිවරයා හැටියට එයාගේ ඩිස්ත්‍රික් එක කෑගල්ලේ. ඒතොර එයා ඒක තේරුම් අරගෙන තිබ්බනම් අද මේ වගේ දෙයක් පත්‍රේ යන්නේ නැහැ. ඒ නිසා වහාම මේ ප්‍රවාහන බලපත්‍රය අවලංගු කරන ලෙස මම මේ වෙලාවේදී ඉල්ලා සිටිනවා ඒ බීඩී කර්මාන්ත කරුවන් වෙනුවෙන්. ගරු මන්ත්‍රීතුමනි, කුඩා ශුද්‍ර කුඩා සහ මධ්‍යම පරිමාණ අංශය ගත්තාම පෞගිය කාලේ විශේෂයෙන්ම විපක්ෂයේ සජිත් ප්‍රේමදාස මහත්මයා විපක්ෂ නායකතුමා හැටියට කරන ලද ඉල්ලීම බලපෑම, සමාජ බලපෑම සහ ව්‍යාපාරිකයන්ගේ බලපෑම මත රජය පරාටේ නීතිය తాවකාලිකව අත්හිතවලා තියෙනවා. ඒක එක පැත්තකින් යම් සහනයක් තියෙනවා. හැබැයි ශුද්‍ර කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය ගත්තම ඒ ශේෂ්‍ය තුළ ඒ ව්‍යාපාරවල් සමස්ත ව්‍යාපාරවලින් 99%ක්ම ශ්‍රී ලංකාවේ තියෙන්නේ මේ ශුද්‍ර කුඩා සහ මධ්‍යම පරිමාණයේ කර්මාන්ත හෝ ව්‍යාපාර. එහින් රැකියා සැපයීම 75%ක්ම එන්නේ මේ ක්ෂේත්‍රය තුළින්. ඒ විතරක් නෙවෙයි, දළදේශීය නිෂ්පාදනයට 52%ක දායකත්වයක් ලබා දෙනවා. ඉතින් මේක කොච්චර වැදගත්ද? 2018 කාලේ යහපාලන රජය කාලේ ක්‍රියාකාරී ශුද්‍ර කුඩා සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරවල් තිබුණේ 113ක්. ඒක 2023 වෙනකොට අද ඒක 110කට ආසන්නව අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ 120ක ශුද්‍ර කුඩා සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර දැනට වැටිලා තියෙනවා. ඒ කියන්නේ 263,000ක් මේ අවුරුදු 3 ඇතුළ වසා තියෙන බව වාර්තා වෙනවා. මේක සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුව 90. එතකොට ඒ වගේම 2020 යහපාලන ආණ්ඩුව රට බාර දෙනකොට 2019 අවසානයේදී ණය නොගෙවපු නැත්නම් බොල් ණය වලට යටත් වූ ප්‍රමාණය රුපියල් බිලියන 810යි. ඒක දළ වශයෙන් ගත්තම 5.2යි. හැබැයි 2023 වෙනකොට වැරදි ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ගිහිලා සිදු ප්‍රතිවිපාකෙන් ඒ බොල් ණය නැත්නම් නොගෙවපු ණය පැහැර හැරීමට සම්බන්ධ වූ ප්‍රමාණය රුපියල් බිලියන 1415. ඒ කියන්නේ 5%කින් 13% දක්වා වසර දෙක තුනකින් මේ ණය ගෙවන්න බැරි ප්‍රමාණය වර්ධනය වෙලා තියෙනවා. ඒතකොට මේ රජය විසින්ම නිර්මාණය කරපු මේ රට බංකලොත් වෙච්ච වැරදි ප්‍රතිපත්තිවල ප්‍රතිවිපාකයක් හැටියට තමයි මේ රටේ කුඩා සහ මධ්‍යම පරිමාණයේ කර්මාන්ත වලට මේ වගේ පහරක් වැදිලා තියෙන්නේ. කෝවිඩ් නිසාම නෙවෙයි, එහෙම නැත්නම් සහරාංගේ බොමේ නිසාම නෙවෙයි, වැරදි ප්‍රතිපත්ති අනුගමනය කිරීමෙන් කියලා මම හිතනවා. පරාටේ නීතිය తాවකාලිකව අත්හිට වීම විසඳුමක්ද ප්‍රමාණවත්ද? මම නම් හිතන්නේ නැහැ කියලා. ඒක පමනක් කරන එක. ඒක తాවකාලික දෙයක්. මීට වඩා ගැඹුරුව හිතලා මම හිතනවා, කොටින්ම කියනවා නම් ස්ට්‍රක්චරල් සිස්ටමික් සොලියුෂන්. එහෙම නැත්නම් ව්‍යුහාත්මක පද්ධතික සංස්ථානික විසඳුමක් අවශ්‍යයි මේ ප්‍රශ්නය අපි ඇත්තටම ගොඩ යනවා නම්. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයම කියනවා, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය කියන්නේ ශ්‍රී ලංකාවේ සමස්ත ව්‍යාපාරයන් නියෝජනය කරන ආයතනය. හැබැයි ඒගොල්ලොම කියනවා පරාටේ නීතිය తాවකාලික නැවතීම එක පැත්තකින් මදි සායක අවාසි පැත්තකුත් තියෙනවායි කියලා. කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරය ගත්තම ආර්ථිකයේ ඇත්ත වශයෙන්ම ප්‍රාණ නාලිය වගේම කොඳු ඇටේ හැටියට අපි සලකනවා. ඒ වගේම තමයි අපි ඒක රැකගත යුතුයි කියන එක සමස්තයක් ආණ්ඩුව විපක්ෂය කවුරුත් පිළිගන්නවා. හැබැයි අපි මේ ගැන අවංක විය යුතුයි. මේක මේ දේශපාලන ලකුණු දාගන්න විතරක් රජය කඩිමුඩියෙන් තාවකාලිකව පරාටෙ නීතිය නවත්තලා එතනින් මේක අතාරිනවා නම් ඒක ඡන්ද ඉලක්ක කරගෙන කරන වැඩක් හැටියට තමයි අපි දකින්නේ. මොකද ඊට වඩා මේ ප්‍රශ්නය බලන්න ඕනේ. මොකද දැන් මේ පරාටේ නීතිය තාවකාලික නැවැත්වුවාට පස්සුව මොකද වුණේ? ප්‍රතිඵලය පළමුවෙන්ම බැංකු සහ මූලිය ආයතන දැන් මොකද කරන්නේ? ණය දෙන්න, ණය දීමේ ඒ තීරණය තාමත් තද කරලා ක්‍රමවේදය දැන් අවදානම වැඩි නිසා රිස්ක් ප්‍රීමියම් කියන එකක් ඇවිල්ලා තියෙන නිසා පොලිය වැඩි කරලා තියෙනවා. පොඩිය වැඩි කරන්න හිතාගෙන ඉන්නවා. ඊළඟට ණය කොන්දේසි වැඩි කරනවා, නැත්නම් ඒ කොන්දේසි තද කරනවා. ඒ වගේම කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල ප්‍රාග්ධන අවශ්‍යතාවයට මේක හරහා දැන් අලුතෙන් අලුත් බලපෑමක් සිදු වෙනවා. ඒ නිසා ප්‍රශ්නය තවත් වර්ධනය වෙන්න ඉඩ තියෙනවා කියලා මම හිතනවා. ඒ නිසා තව පැත්තක් තියෙනවා. අයථා ලෙස ණයගත් ආයතන දැන් මේ සහනෙන් ඒගොල්ලොත් වාසි ගන්න උත්සාහ කරා. එතකොට අර ඇත්තටම ප්‍රශ්න තියෙන අයටත් ඕකෙන් ගැටලුවක්. තවත් මතයක් තියෙනවා රට තුල විශේෂඥයන් අතර. ගිය වසරේ නොවැම්බර් මාසයේ වෙනකොට රටේ සංඛ්‍යාලේඛන අනුව බැලුවම මුළු තැන්පත් රටේ තිබුණේ බැංකු ශේෂ්ඨයේ රුපියල් ට්‍රිලියන 16යි. ඒකෙන් මුළු ණය සහ ඇඩ්වාන්ස් දීපු ඒවා රුපියල් ට්‍රිලියන 10යි. එතකොට මුළු බොල් ණය ප්‍රමාණය නැත්තම් ණය නොගෙවපු ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 1.4යි. ඒ කියන්නේ මෙතෙක් බැංකු විසින් ඒ මෙච්චර ණය ප්‍රමාණයකින් බැංකු විසින් නඩු පවරලා තිබුණේ නඩු 557යි මෙතෙක් කාලයකට. ඒ කියන්නේ රුපියල් බිලියන 38ක ගාණක් මුළු නොගෙවපු ණය ප්‍රමාණයෙන්. එතකොට නඩු දාපු ප්‍රමාණය ගත්තම 102.7ක පමණ ප්‍රමාණයකට විතරයි බැංකුත් ණය නඩු දාලා තිබුණේ. ඒතොර එක පැත්තකින් සමහර අය කියනවා බැංකුත් මේක තදින්ම මේ නීතිය ක්‍රියාත්මක කරේ නැහැ කියලා. නිසා මට හිතෙන දේ තමයි, මට පේන දේ බැංකුව සහ මූලික ආයතන ණය දීම ගැන ඇත්ත වශයෙන්ම දැන් වෙලා තියෙන ඒගොල්ලෝ තවත් දැඩි අවදානම් තත්ත්වයක් තියෙනවා කියලා. පොලිය වැඩි කරලා කොන්දේසි වැඩි කිරීම වගේ තත්ත්වයකට යන්න පුළුවන්. ඒක අපි නතර කරන්න ඕනේ. මොකද මේ කුඩා සහ මධ්‍යම පරිමාණ ශේෂ්ඨය අපි රැකගත්තේ
නැත. විනාඩි දෙකක් කාලය.
කොච්චරද?
විනාඩි දෙකක්.
හරි. ඒ නිසා මේක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඊළඟට පරාටේ නීතිය ඩිසెంబර් 2024 ඉවර වුණාම මොකද්ද වෙන්නේ? ඒ නිසා පසුගිය වසර තුන ඇතුළු කුඩා සහ මධ්‍යම පරිමාණ ආයතනවලට අභියෝග රැසක් ඇති වුණා. එක පැත්තකින් වෙළඳපොළේ ඉල්ලුම සංකෝචනය වුණා, පොලි අනුපාතය 130%කට පමණ වැඩි වුණා, අමුද්‍රව්‍ය ආනයනය නැවතීම සිදු වුණා, මිල වැඩි වුණා, නිෂ්පාදන වියදම වැඩි වුණා. ඒ නිසා අපි යෝජනා කරන්නේ මේ වෙනකොට මීට වඩා පුළුල් ලෙස මහ බැංකුව සම්බන්ධ වෙලා ඒ වගේම ව්‍යාපාර ප්‍රජාවත් සම්බන්ධ කරගෙන එක පැත්තකින් ශක්තිමත් සාධාරණ ණය ප්‍රතිසාධනය කර හැකි ක්‍රමවේදයක් සැකසිය යුතුයි රට තුළ. ඒක තමයි මං හිතන්නේ ස්ථිර විසඳුමක් හැටියට බලන්න ඕනේ. එයට රජය කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල නියෝජිතයෝ අනිවාර්යයෙන්ම සිටිය යුතුයි. නීති උපදේශකවරු, බැංකු නියෝජිතයෝ, තාක්ෂණික විශේෂඥයන් එකතු කරලා ටීම් එකක් හදලා මේගොල්ලෝ යටතේ බිස්නස් රිවයිවල් යුනිට් එකක් කියලා යෝජනා කරලා තිබුණා මහ බැංකුව. හැම බැංකුවම බිස්නස් රිවයිවල් යුනිට් එක ශක්තිමත් කරන්න ඕනේ. ඉන් ෂෝට් ඔනරබල් චෙයා, there has to be a strong financial restructuring and financial engineering supported by the central bank to establish a permanent recovery process so that at least we could save majority of the micro and small and medium enterprises. For that we propose a specialized restructuring board. There should be a specialized restructuring board which has representation from both sides, including the banks, including representation from the small and medium enterprise units, and these both sides can put forward their issues. It can be discussed. The board would have specialist technicians, and in that board decisions can be taken where parate exclusion has to be implemented or not. It would not be the onus, it would not be the right only of the bank to implement a parate execution. It would be through this restructuring board. So in this way there would be confidence built on both sides. In this way there would be those who have taken loans with the intention of not paying back, who will then also be under scrutiny, and this would be a long-term solution because the MSMEs are the backbone and has to be supported. So this has to be looked into more deeply by the government. We are surprised that the government is taking just a temporary look to cover the election period only, but not adequately giving enough attention to the MSMEs for future revival. Thank you.
Bhavishya Garu Mantidumani. Milangata Garu Anurad Jayaratna Amatuma Obatumata Vinadi 22 Kalayak Labena.
Garu Sabhapatumani. විශේෂයෙන්ම අද දිනේදී බෙදුම් නඩු 50 කෙටුම් පතත් ඒ වගේම පරාර්ථ නීතිතාවකාලික අත්widetildeම සඳහා වන නීති රීති ඉදිරිපත් කරන වෙලාවේදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අපි බෙදුම් නඩු නීති සඳහා වන සංශෝධන ඉදිරිපත් කරනකොට අධිකරණ අමාත්‍යාංශය හැටියට විශේෂයෙන්ම
ගරු අමාත්‍යාංශය සමා වෙන්න පුතාර විනාඩි 15 කාලයක් තියෙන්නේ
මේ ඒ විශේෂයෙන්ම බෙදුම් නඩු පිළිබඳව අවශ්‍ය සංශෝධන ඉදිරිපත් වෙනකොට මේක මේ රටේ බොහෝ විට කාලාන්තරයක් තිස්සේ අවශ්‍ය කරන සංශෝධනයන්ට ලක්විය යුතුව තිබු පනතක්. අපි සමහරක් වෙලාවට දකිනවා ඒ නඩු තීන්දුවක් ලබා ගැනීම සඳහා ගතවන කාලය ගත්තහම මහ විශාල කාලයක් නඩු කටයුතු වලින් අධිකරණවල කාලය ගත කරන්න බොහෝ දෙනාට සිද්ධ වෙනවා. ඒ නිසා මේකට අවශ්‍ය කරන සමහර විට තමුන්ගේ තියෙන ඒ ඉඩම සම්බන්ධයෙන් යම් කිසි අයිතියක් තියෙනවා නම් ඒ අයිතීන් නිවැරදිව ඉදිරිපත් කිරීම මූලික අවශ්‍යතා ඒ කරන වෙලාවෙදීම ඒ අවශ්‍ය ඒ තින්න කණ්ඩායම වලට ඉදිරිපත් වීමට අවස්ථාව ලබා දීම වැදගත් වෙනවා. ඒ නිසා අද දිනේදී විශේෂයෙන්ම මේ සංශෝධන ඉදිරිපත් කරන වෙලාවේදී මේකෙදී විවිධ වූ කාරණා කීපයක් හඳුන්වලා දීලා තියෙනවා. උදාහරණයකට බෙදුම් නඩුවකට ඒ ඉදිරිපත් වෙන ඉඩම සම්බන්ධයෙන් දැනුවත් කරන වෙලාවේදී බැනරයක් මගින් එය ප්‍රසිද්ධ කිරීමත් ඒ වගේම ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරලා ඒව ප්‍රසිද්ධ කිරීමත් සිදු කළ යුතුව තිබෙනවා. බොහෝ විට ඒ බෙදුම් නඩුවට අදාළ වෙන පාර්ශ්වයන් නඩු කටයුතු සිදු වෙනවා කියලත් සමහර කාර්ශව දන්නේ නැහැ. නඩු තීන්දුවක් ලබා දුන්නට පස්සේ තමයි දන්නේ ඒ බෙදුම් නඩුවට තමුන් පාර්ශ්වකාරයෙක් තමුන්ගේ තිබිච්ච ඉඩම පිළිබඳව තමයි අධිකරණ කටයුත්තක් ඉදිරියට කරගෙන ගියේ කියලා සමහරට දැනගන්නෙත් නඩු තීන්දුවක් ලබා දුන්නට පස්සේ. ඉතින් ඒ නිසා බොහෝ විට මේ ප්‍රචාරණ ක්‍රමවේදය තුළ තමුන්ට ඒ ඉඩම් පිළිබඳ අයිතියක් තියෙනවා නම් ඒ අධිකරණ කටයුතු වලට මැදිහත් වීමට හෝ ඉඩම පිළිබඳ තමුන්ගේ අයිතිය නිවැරදිව තහවුරු කර ඉදිරිපත් කිරීමට හෝ අවන්ට අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම තමයි මිනින් දෝරුවරුන් දියුරුම් ප්‍රකාශය සඳහන් කළ යුතු වෙනවා ඉඩම මනින අවස්ථාවේදීම පාර්ශ්වකරුවන් විසින් විවිධ වූ හිමිකම් ඉඩම සම්බන්ධයෙන් ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කරන්නා වූ විවිධ වූ හිමිකම් ඒ මිනින් දෝරුවරයා විසින් දියුරුම් ප්‍රකාශයේ ඒ වෙලාවේදී සඳහන් කළ යුතුව තියෙනවා. ඒ වගේම තමයි අපි දන්න බොහෝ කාරණාව 36 වෙනි වගන්ති යටතේ තීන්දුවක් දුන්නාම අභියාචනකරණයට ඒ තීන්දුව පිළිබඳ සෑහීමකටපත් වෙන්නේ නැත්නම් ඒ සෑහීමකටපත් නොවන කෙනෙකුට අභියාචනාධිකරණයේ අභියාචනාවක් ඉදිරිපත් කිරීම සඳහාත් අවස්ථාව ලබා දීලා තියෙනවා. එතකොට ගරු සභාපතිතුමනි අපි විශ්වාස කරනවා එක පැත්තකින් බොහෝ විට මේ පාර්ලිමේන්තුවේ හැමදාම නඩු කටයුතු පිළිබඳ ගත්තාම නඩුවල ගතවන කාලය පිළිබඳව බොහෝ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් වෙනවා. ඒ අධිකරණ තීන්දුවක් ලබා දීලා අධිකරණයේ ඒ දීපු තීන්දුවන් පිළිබඳව රටේ ජනතාව තුළ විශ්වාසය ගොඩනැගිය යුතුයි කියන කාරණා පිළිබඳ මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් වෙනවා. හැබැයි මේ සියලු කාරණාවලට අධිකරණමය කටයුතු ටික අපි වේගවත් කළ යුතුව තියෙනවා. ඒ නිසාම තමයි මේ කාරණා සියල්ල එකට එකතු වෙනකොට මෙවැනි බෙදුම් නඩු සහ මෙවැනි කාරණාවලට ගතවන කාලය සුවිශේෂී වූ කාලයක් ගත වෙනවා ගරු සභාපතිතුමනි. ඒ නිසා අපි විශ්වාස කරනවා මේකෙදී මේ පනත මගින් කරන සංශෝධන එක්ක යම් නිර්වෙද්‍යතාවයක් ඇති වෙනකොට ඉදිරිපත් වෙන නඩු හෝ ඒ නඩු කටයුතු වඩාත් ඉක්මනින් ක්‍රියාත්මක කරලා අධිකරණයේ තීන්දුවක් ලබා දෙන තැනට මේක අරගෙන යාමට පුළුවන්කම ලැබෙයි කියලා. ඒ නිසා මෙය කාලාන්තරයක් සංශෝධනය විය යුතුව තිබූ පනතක්. හැබැයි අද දිනේදී මේ පනත මේ පාර්ලිමේන්තුව තුළ සංශෝධනය කරන්න ඉදිරිපත් කිරීමට හැකිවීම පිළිබඳ විශේෂයෙන් සතුටු වෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන් සිහිපත් කළ යුතුව තියෙන අධිකරණ අමාත්‍යාංශ හැටියට 2023 සහ 22 වර්ෂ ටික ගත්තත් අපි 50-25කට වැඩිය ඒ වගේම එක වර්ෂයක ඉන්න අනතුරු වර්ෂයේත් 50-40 ගානක් තව මම හිතන්නේ බොහෝ 50 ප්‍රමාණයක් ඉදිරිපත් වීමට නියමිතව තියෙනවා. ඒ 50 ප්‍රමාණය මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා අවශ්‍ය සංශෝධන කිරීම සඳහාත් ඒ වගේම නව 50 හඳුනා දීමත් අපිට කටයුතු කරගන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි මේකේ පරාට නීතිය తాවකාලිකව අත්විට වීම කියන කාරණාවේදී අපි සියලුම දෙනාගේ ගෞරවය ඒ වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමාට පුද කළ යුතුව තියෙනවා. වෙන මොනවත් නිසා නෙවෙයි පළවෙනි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරලා මේ රටේ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඒ ව්‍යවසායකයන් අද අපි ගත්තොත් එහෙම අපේ දලජේෂීය නිෂ්පාදිතය එක ගත්තොත් එහෙම 52%ක දායකත්වයක් ඔවුන් දක්වනවා. ඒ වගේම අපේ ඉන්න ඒ ව්‍යාපාරාශ්‍රිතව දෙන රැකියා අවස්ථා ප්‍රමාණය ගත්තොත් සමස්ත අපි ලබා දීලා තියෙන රැකියා ප්‍රමාණය 45%ක් ලබා දීලා තියෙනවා. ඒ නිසා මොවුන්ව ආරක්ෂා කරගෙන අපි පහුගිය කාලය තුළ ආර්ථික වශයෙන් කඩා වැටෙනකොට කෝවිඩ් විවසනයත් එක්ක මේ රට එක පැත්තකින් කඩාගෙන වැටෙනකොට ඒ වගේම 2019 ත්‍රස්ත ප්‍රහාරයත් එක්ක මේ රටේ ආර්ථිකය කඩාගෙන වැටෙනකොට මේ සියලු කාරණාවලින් රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ආරක්ෂා කරන්න ඕනේ කියලා ඔවුන්ට අවශ්‍ය ඒ ආරක්ෂා කිරීම සඳහා මේ පරාද නීතියේ తాවකාලික අත්widetildeවීම සඳහා වන නීති රීතීන් සකස් කිරීම සඳහා පළවෙනි කැබිනට් පත්‍රිකාව අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරා. එතුමා ඒ යෝජනාව ඉදිරිපත් කරා විතරක් නෙවෙයි අද වෙනකොට ඒක ඒ අවශ්‍ය සංශෝධන මං හිතන්නේ කැබිනට් පත්‍රිකා දෙකක් ඉදිරිපත් වෙලා නීති කෙටුම්පත් ගිහිල්ලා නීතිපති දෙපාර්තමේන්තුවට ගිහිල්ලා අද වෙනකොට පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපි සියලු දෙනාම පක්ෂිපක්ෂ සියලු දෙනාම සුභවාදීව මේ දේ දැකලා අද අනුමත කරන තැනට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ පාර්ලිමේන්තු නියෝජනය කරන අපි සියලු දෙනාගේ මේ රටේ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ ඔවුන්ව ආරක්ෂා කිරීම අපි හැමෝටම පැවරෙන වගකීම. එතකොට මේ වෙලාවේදී අපි අනිත් පැත්තෙන් කිව යුතු කාරණාව තමයි මේ දෙසැම්බර් 15 වෙනකල් විතරක් අපි මේක නතර කරා කියන එකත් සර්ව ඒ තියෙන ප්‍රශ්නයට සම්පූර්ණ විසඳුමක් කියලා අපි විශ්වාස කරන්නේත් නැහැ. අනිත් පැත්තෙන් ගත්තහම බැංකු ශේෂ්ත්‍රයක ගත්තහම අධිකරු සභාපතිතුමනි ඔවුන්ට යම්කිසි සාධාරණයක් ඉටු වෙන ක්‍රමවේදයක් මේ තුල ගොඩනැගිය යුතුවක් තියෙනවා. මොකද පැති කිහිපයක් තියෙනවා. සමහර වෙලාවට අපි බැංකු ශේෂ්ත්‍රයේ ඉන්න බොහෝ උදවිය තමුන් අයවිය යුතු මුදල් ප්‍රමාණය කඩිනමින් අයවිය යුතුයි. ඒ අයවිය යුතු වෙනුවෙන් කලන්න තියෙන සියලු නීතිමය කටයුතු කරනවා, දේපල අත්පත් කරගන්නවා, නැවත විකුණනවා, අධ්‍යක්ෂක මණ්ඩල තීන්දුව ගන්නවා. හැබැයි මේ සියලු දේ කරලා රටේ ව්‍යවසායකයෝ ටික සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කරලා ඔවුන්ව මරලා විනාශ කරලා දැම්මොත් ඒකේ පාඩුව තියෙන්නේ වෙන කාටවත් නෙවෙයි, රට හැටියටත් ওই බැංකු ශේෂ්ත්‍රය අපි කියන සියලු දෙනාටම ඒකේ පාඩුවක් සිදු වෙනවා. ඒ නිසා අපිට සමස්තයක් හැටියට රටේ වෙච්ච හානියට අපි මේ ඉන්න සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ ටික විනාශ කිරීම නෙවෙයි, උන්ට යම් කිසි විදිහක ක්‍රමවේදයක් හදලා ඔවුන් නැවත දිරිමත් කරලා ඔවුන් නැවත මේ රටේ ව්‍යාපාර කරන දෙපයින් නැගිටලා ව්‍යාපාර කරන්න පුළුවන් පිරිසක් බවට පත් කිරීම තමයි අපි හැමෝගෙම ඉලක්කය බවට පත් විය යුතුව තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි එක පැත්තකින් මේ ගත්ත තීන්දුව දෙසැම්බර් 15 වෙනිදා වෙනකල් මේ අත්හිටවලා ඔවුන්ට නැවත වාරයක් තමන්ගේ දෙපයින් නැගිටලා ව්‍යාපාර කරලා ඒ යම් කිසි අපහසුතාවයන්ට මුහුණ දුන්නා නම් ඒකට අවශ්‍ය විසඳුමක් හැටියට මේ කාරණාව දකින්න පුළුවන්කම තියෙනවා. හැබැයි ගරු සභාපතිතුමනි අපි පාර්ලිමේන්තුව හැටියටත් අපි යෝජනා කරන කාරණාව තමයි මේ කාරණාව රටේ ආර්ථික වශයෙන් විවසනයක් වෙනකොට ත්‍රස්ස ප්‍රහාරයක් හරි එහෙම නැත්නම් මේ කියන කාරණාව වෙනකොට අපි ගෙනල්ලා తాවකාලිකව පරාට නීති අත්විදීම හෝ මෙවැනි අනපනත් ගෙනල්ලා ඒක යම් කාලයකට අත්විදින එක සම්පූර්ණ සාධාරණ විසඳුමක් වෙන්නේ නැහැ. මේකට අපි තුල යම් ක්‍රමවේදයක් අපි නිර්මාණය කළ යුතුව තියෙනවා. මොකද සමහර වෙලාවට මේ අපි බැංකු ටික සමහර කතා කරන කාරණාවලදී ඉන්ටෙන්ෂනල් ඩිෆෝල්ට් එකකට ඒ තමුන් හිතාමතාම මේක පැහැරහැරීමකට ලක් කරන කාරණා පිළිබඳව ගැටලුවක් නැහැ. ඒ කාරණා පිළිබඳව දැඩිව කටයුතු කරන්න පුළුවන්. බැංකුව හැටියට තමුන් දීපු මුදල් ප්‍රමාණය නැවත අය කර ගැනීමත් ඔවුන්ගේ වගකීමක් වෙනවා. ඒ නිසා කිසි ගැටලුවක් නැහැ. හැබැයි අපිට මේකෙදි ආර්ථික වශයෙන් වැටිච්ච වෙලාවක මේක නියම විදිහට බැංකුව සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ සම්බන්ධීකරණයේ යම්කිසි යාන්ත්‍රණයක් මේ රට තුල ගොඩනැගිය යුතුයි කියන එක විශේෂයෙන් අපි සිහිපත් කරනවා ගරු සභාපතිතුමනි. අපි ඒක මුදල් අමාත්‍යාංශය ඒ වගේම මේකට අධිකරණ කටයුතු සම්බන්ධ වෙන සාධිකරණ අමාත්‍යාංශය අපි සියලු දෙනා ඒකාබද්ධව ඒ වෙනුවෙන් යම්කිසි විදිහක යාන්ත්‍රණයක් ගොඩනැගිය යුතුයි කියන කාරණාවත් අපි මේ වෙලාවේදී යෝජනා කරනවා ගරු සභාපතිතුමනි. එහෙම නැති වුණොත් බොහෝ අපි අත්දැකීමෙන් අධිකරණ වල වෙන කටයුතු වලදී අපි දැකලා තියෙනවා තමුන්ට සමහරක් වෙලාවට දේපල ටික පවර ගන්න සමහරක් වෙලාවට දේපල වලට වෙන උනන්දුවක් දක්වන තුන්වන පාර්ශ්වයන්ට ඉඩම් ටික ලබා දෙන්න එහෙම කටයුතු කරපු බැංකු සහ එහෙම පුද්ගලයන් වෙනුවෙන් කටයුතු කරපු අවස්ථත් අපි සමාජයේ දැකලා තියෙනවා අධිකරණ කටයුතු වලදී. ඒ නිසා ඒ සියල්ල විසඳෙන යම්කිසි යාන්ත්‍රණයක් ස්ථාපිත කරන්න පුළුවන් නම් මේ කියන ණය ලබා දීමේදී බැංකු වලට වෙන නැවත අය කර ගැනීමේදී බැංකු වලට එන ප්‍රශ්න විසඳ ගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ වගේම අනික් පැත්තෙන් ඒ ණය ලබාගෙන තමුන්ගේ ව්‍යාපාර කටයුතු කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ටත් යම්කිසි විදිහක සාධාරණත්වයක් ගොඩනගා ගන්න අපිට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම මේකෙදී අද බොහෝ දෙනා රට හැටියට ගත්තත් පහුගිය අපි අවුරුදු කිහිපයක කාලය පුරාවට ගත්තහම රටේ අද අපි මේ කතා කරන කාරණා පිළිබඳව නෙවෙයි අත්‍යවශ්‍ය වෙච්ච ඖෂධ ටික එහෙම නැත්නම් තෙල් ටික එහෙම නැත්නම් ඒ අවශ්‍ය කරන කාරණා සපයා ගැනීම පිළිබඳ තමයි අපි සමාජයේ අද සියලු දෙනා කතා කරේ. හැබැයි අද වෙනකොට ගරු සභාපතිතුමනි මේ කාරණාව සම්පූර්ණයෙන් එළියට ගිහිල්ලා මම කියන්නේ සියලු කාරණා සර්ව ප්‍රකාරයෙන් අපේ සාර්ථක වෙලා කියන එක නෙවෙයි. හැබැයි නිවැරදි දිශාවකට මේ සියලු කාරණා ටික ගොඩනගා ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. නිවැරදි දිශාවකට අපි යනවායි කියන විශ්වාසය රටේ ජනතාව තුළ ගොඩනගා ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ විශ්වාසය ගොඩනගාගත් ජනතාවගේ තවදුරටත් ඔවුන්ට තවත් නැගී හිටින්න පුළුවන් ඔවුන් ව්‍යාපාරය කරපු සියලු කාරණා තව ශක්තිමත් කරන්න පුළුවන් වෙන විදිහේ තීන්දුවක් හැටියට අද මේ පරාට නීතිය අත්widetildeීමේ කටයුත්ත මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වීම විශේෂයෙන් හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අද බොහෝ විට මේ කතා කරන වෙලාවෙදිත් සමහර උදවියට තියෙන්න පුළුවන් තමුන්ගේ බැංකු පිළිබඳව එහෙම නැත්නම් වෙන වාණිජ කරන ආයතන පිළිබඳ උනන්දුවක් දක්වලා කතා කරන්න පුළුවන්. හැබැයි මේක తాවකාලික විසඳුමක් වුණත් අද වෙනකොට මේ රටේ සමස්ත ව්‍යාපාරික සහ දලදේශීය නිෂ්පාදිතයේ 150 ගානක් 55කට විතර ආසන්න ප්‍රමාණයක් එකතු කරන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් අපි ගත යුතු තීන්දුවක් කියන එක විශේෂයෙන් මේ වෙලාවේදී සිහිපත් කරනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි මේ වෙලාවේදී මීට වැඩිය අපි දීර්ඝව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද දිනේදී මේ බෙදුම් නඩු තීන්දුව සඳහා වෙන සංශෝධන ටික ඉදිරිපත් කිරීම සඳහා විශේෂයෙන්ම අධිකරණ අමාත්‍යාංශය ඒ වගේම නීති කෙටුම්පත් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ සහයෝගය එකතු කරපු ඒ සීලුව දෙනාටත් ඒ වගේම මේ පරාට නීතිය తాවකාලික අත්widetildeීම සඳහා වෙන නීති රීතීන් ගැනීම සඳහා ඒ කටයුතු කරපු නීතිපති දෙපාර්තමේන්තුව සහ නීති කෙටුම්පත් අංශයේ සීලුම නිලධාරීන්ටත් අපේ ස්තුතිය පුද කරන ගමන් මේ වෙනුවෙන් සුභවාදීව මේ කාරණාවේදී එක් පාර්ශවයකට යම් යම් පාර්ශවවලට විවිධ ප්‍රශ්න ගැටළු පැන නගිනවා කියන එකත් අපි දන්නවා. එහෙම නැතුව නෙවෙයි වඩා හොඳ විසඳුමකට යෑම තමයි මේක ඉලක්කය බවට පත් වුනේ. හැබැයි මේ මොන ප්‍රශ්න බාධක තිබුණත් ඒවා ඒ ස්තියන සියලු කාරණා මේ පාර්ලිමේන්තුව තුළ මතු කරලා ඒවට සාධාරණ විසඳුමක් එක්ක මේ කටයුතු ඉදිරියට ගෙනියන්න අදහස් උදාස් දක්වපු අපේ විපක්ෂය හැටියට අපේ මගරු මන්ත්‍රීතුමාලා සහ සියලු දෙනාටත් ස්තුතිවන්ත වෙමින් මගේ අදහස් දැක්වීම අවසන් කරන බොහොම සුළු සභාපතිතුමනි.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමනි. මීළඟ මිලන ගරු එම්.ඒ. සුමන්ත්‍රන් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 19 කාලයක් ලැබෙනවා.
Thank you honorable presiding chair. I wish to welcome the amendment that is being brought to the recovery of loans by banks act. This is something that over the years we have fought against. And my only regret is that it's only being temporarily suspended. Parata execution is a right that only the state banks had for a long time, and only in 1990 by this special legislation this power was given to the other banks, where the directors of the bank by a resolution could decide to sell by auction property that had been given as security without having to file a mortgage action in court. This had led to a lot of injustice being caused to borrowers. I know that there are habitual defaulters who borrow and do not repay banks. They must repay, there is no question about that. But this particular procedure made banks the owners of real estate in the country. They lent without proper supervision, and when the businesses had to face various difficulties like the financial crisis or COVID-19 or something else that was peculiar to that particular industry, they had to lose everything and didn't have an opportunity to even defend or correct the account balances. So I'm actually asking the government, it's a welcome move to suspend the operation of Recovery of Loans by Banks Act to recover by parate execution temporarily, but I urge the government to consider removing this power from the banks. This is the month of May, and on the 1st of May, we heard many thunder from political platforms with regard to workers' rights. In fact, they were not speaking so much about workers' rights, but about their own political parties and what they would do this year being an election year, as the President has declared. I have presented today an amendment to the EPF Act, and I wish to take this opportunity to say a few words on that as well. The EPF, being the largest fund in the country, had been abused and misused, robbed from by every successive government. This is the workers' measly saving. They have only this in private sector. They have only this when they retire. And the government, successive governments, see it opportune to deprive them of their just dues by using the fact that it is the central bank that is the custodian of this fund. There is a huge conflict of interest, which the IMF has highlighted also and recommended in their governance diagnostics, that there must be an independent body that must regulate this fund. The government has not responded to that. The government hasn't taken action to do that. The amendment that I have brought, of course, is to make it transparent, to disclose all the transactions that have taken place, particularly the investments that they do on secondary market, so that in timely manner, country can become aware of fraudulent deeds. We know the bond scam that happened in 2015. There was a forensic audit, but the period for the forensic audit did not cover the time of the bond scam. So we really don't know, even to date, the exact extent of damage done to the Employees Provident Fund. This amendment will disclose how fraudulent deeds are being made between primary dealers and those who administer this fund. In the May Madatile, Innumaru Mukia Nihalvayim Nangal Nevgura Irikrom, Yutam Mudivada in the Padana in the Andhal in the May Madatodu Naraibadaya Irikradu. Padana in the Andhal Naraibadaya Irikra in the Tarvaile, Indraki Paralamandratile, வெளியுறவுத்துறை அமைச்சருடைய தலைமையிலே நல்லிணக்கத்துக்கான செயலணி சம்பந்தமான அரசாங்கம் முன்மொழிகிற சட்ட மூலம் கட்சி தலைவர்களோடு கலந்துரையாடப்பட்டது. இதிலே நாங்கள் சொன்ன சில விடயங்களை நான் இந்த பாராளுமன்ற அமர்விலேயும் பதிவு செய்வது அத்தியாவசியம் என்று நினைக்கின்றேன். யுத்தத்தின் இறுதிக்கட்டத்திலே விசேடமாக, ஆனால் யுத்த காலம் முழுவதும் பலவிதமான அத்துமீறல்கள் நிகழ்ந்தன. உலகத்திலே நடக்கிற ஒரு யுத்தமும் சுத்தமான யுத்தம் கிடையாது. சுத்தமான யுத்தம் என்று எதையுமே அழைக்க முடியாது. ஆயுத போரொன்றிலே அத்துமீறல்கள் நடந்தே ஆகும். ஆனால் அப்படியாக நடந்தபோது அதனாலே பாதிக்கப்பட்டவர்கள் சம்பந்தமாக அரசாங்கத்துக்கு ஒரு பொறுப்பு இருக்கிறது. அந்த அத்துமீறல்களை விசாரிப்பதற்கும் அதிலேயும் விசேடமாக காணாமலாக்கப்பட்டவர்கள் சம்பந்தமாக என்ன நடந்தது, யார் இதற்கு பொறுப்பு, அவர்கள் உயிரோடு இருக்கிறார்களா இல்லையா, இந்த விபரங்களை உறவினர்களுக்கு தெளிவுபடுத்துவதும் அதற்கான சட்ட நடவடிக்கை எடுப்பதும் அரசாங்கத்தினுடைய பொறுப்பு. காணாமலாக்கப்படுகிறது பலரால் செய்யப்பட்டிருக்கலாம், ஆனால் சாட்சியங்களின் அடிப்படையிலே கற்றுக்கொண்ட பாடங்கள் நல்லிணக்கத்துக்கான ஆணைக்குழு முன்பாக சாட்சியம் கொடுத்ததன் அடிப்படையிலேயே இறுதி இரண்டு நாட்களிலேயும் 3000 மேற்பட்டவர்கள் அரச படையிடத்திலே சரணடைந்தார்கள் என்று அரசாங்கம் நியமித்த ஆணைக்குழுவினாலேயே சொல்லப்பட்டிருக்கிறது. அவர்களுக்கு என்ன நடந்தது என்பதையாவது வெளிப்படுத்த வேண்டியது அரசாங்கத்தினுடைய பொறுப்பு. பல ஆணைக்குழுக்கள் நியமிக்கப்பட்டிருக்கின்றன. கற்றுக்கொண்ட பாடங்கள் நல்லக்கத்துக்கான ஆணைக்குழு, அதுக்கு முன்னர் உடலகம் ஆணைக்குழு, அதுக்கு பின்னர் பரணகம் ஆணைக்குழு, இதில் பலவிதமான விடயங்கள் எடுத்துச் சொல்லப்பட்டு முன்மொழிவுகள் இருக்கின்றன. எந்த முன்மொழிவும் இதுவரைக்கும் நடைமுறைப்படுத்தப்படவில்லை. இறுதியாக இந்த அனைத்து ஆணைக்குழுக்களுடைய முன்மொழிவுகளையும் ஆராய்வதற்கு இன்னொரு ஆணைக்குழு நியமிக்கப்பட்டது. அதனுடைய முன்மொழிவுகளும் இருக்கின்றன. இவை எவற்றையும் நடைமுறைப்படுத்தாமல், இது அரசாங்கத்தினுடைய ஆணைக்குழுக்களுடைய முன்மொழிவுகள், இவற்றை நடைமுறைப்படுத்தாமல் இப்பொழுது இன்னொரு ஆணைக்குழு, நல்லிணக்கத்துக்காக செயற்படுத்தப்படுகிற ஆணைக்குழு என்ற ஒன்று பிரேரிக்கப்பட்டிருக்கிறது. இது எங்கள் மக்கள் மத்தியிலே எந்தவிதமான நம்பிக்கையையும் கொடுப்பதாக இல்லை. ஒரு உள்ளக பொறிமுறையின் மூலமாக அவர்களுடைய அவர்கள் சொல்லுகிற குறைபாடுகளுக்கு, அவர்கள் சொல்லுகிற குற்றச்சாட்டுகளுக்கு சரியான நீதி கிடைக்காது என்பது இந்த 15 வருட நீண்ட காலமாக எதுவுமே நடக்காமல் இருக்கிறதன் மூலமாகவே சான்றாக இருக்கிறது. ஆகவே இன்னொரு ஆணைக்குழுவை அமைத்து செப்டம்பர் மாதத்திலே வர இருக்கிற ஜெனிவா அமர்வுக்கு நாங்கள் காண்பிப்பதற்காக ஒரு கண்துடைப்பு நடவடிக்கையாக இதனை கொண்டு வருவதை நாங்கள் எதிர்க்கிறோம். நாங்கள் இதனை வெளிச்சம் காட்டி உலகத்துக்கு நாங்கள் சொல்லுவோம். உள்ளூர் பொறிமுறை ஒன்றின் மூலமாக நீதி கிடைக்கவே மாட்டாது. நான் இப்பொழுது அந்த அமர்விலையும் சொல்லியிருந்தேன், எந்த விசாரணையாக இருந்தாலும், எந்த நீதி விசாரணையாக இருந்தாலும் அது ஒரு சுயாதீனமான விசாரணையாக இருக்க வேண்டும். அதை எவரும் மறக்க முடியாது. ஒரு சுயாதீனமான விசாரணையாக இருப்பதாக இருந்தால் இந்த சந்தர்ப்பத்திலே அது சர்வதேச விசாரணையாக மட்டும்தான் இருக்க முடியும். ஏனென்றால் இரண்டு தரப்புகளிலே ஒரு தரப்பு அரசாங்க தரப்பு. ஆகவே போரிட்ட இரண்டு தரப்புகளிலே ஒரு தரப்பு அந்த விசாரணையை மேற்கொள்வது என்பது ஒரு சுயாதீன விசாரணையே அல்ல. ஆகவே ஒரு நீதி விசாரணை சுயாதீன விசாரணையாக இருக்க வேண்டுமாக இருந்தால் அது நிச்சயமாக ஒரு சர்வதேச விசாரணையாக மட்டும்தான் இருக்க முடியும் என்பதை நாங்கள் ஆரம்ப காலத்திலே இருந்தே 2009 இருந்தே திரும்ப 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 சொல்லி வந்திருக்கிறோம். அதனால்தான் OISL என்கின்ற ஐக்கிய நாடுகள் மனித உரிமை கவுன்சிலினுடைய விசாரணை அறிக்கை நவம்பர் 2015 வெளியிடப்பட்டது. அது ஒரு சர்வதேச விசாரணை அறிக்கை. ஆனால் அதனை தொடர்ந்து ஒரு நீதிமன்ற பொறிமுறை வேண்டும். அதனை தொடர்ந்து குற்றம் சாட்டப்பட்டவர்கள் சட்டத்தின் முன்பாக நிறுத்தப்பட வேண்டும். அது செய்யப்படவில்லை. அது மட்டுமல்ல, ஒரு நிரந்தர தீர்வு, ஒரு நிரந்தர அரசியல் தீர்வு இல்லாமல் எந்த விதமான நல்லிணக்கமும் ஏற்பட முடியாது. ஆகவே சென்ற ஆட்சி காலத்திலே அந்த நிரந்தர அரசர தீர்வை நோக்கி நாங்கள் புதிய அரசியலமைப்பு உருவாக்குகிற பணியை செய்தோம். அதுவும் நிறைவேறாமல் அந்தரத்திலே விடப்பட்டு விட்டது. ஆகையினாலே ஒட்டு மொத்தமாக உண்மையான நல்லிணக்கம் ஏற்பட வேண்டுமாக இருந்தால், உண்மையாகவே நல்லிணக்கம் ஏற்பட வேண்டும், ஒரு கண்டுடைப்பாக இல்லாமல் இருக்க வேண்டுமாக இருந்தால், இறுதி தீர்வு, தமிழ் மக்களுக்கான அரசியல் தீர்வு நடைபெற வேண்டும். இந்த அத்துமீறல்கள் சம்பந்தமாக நீதி செயற்படுத்தப்பட வேண்டும். ஆகவே அவையெல்லாம் நடப்பதற்கு உகந்த சூழ்நிலை இருக்க வேண்டும். உகந்த சூழ்நிலை தற்போது கிடையாது. நில ஆக்கிரமிப்புகள் விசேஷமாக தொல்லியல் திணைக்களத்தினாலும் வேறு பல திணைக்களினாலும் நடைபெறுகிறது. இந்த புத்தமயமாக்கல், சிங்களமயமாக்குதல் என்கின்ற நடவடிக்கைகள், எங்களுடைய நிலங்களை பறிக்கிற நடவடிக்கைகள் நடந்து கொண்டிருக்க, அவையெல்லாம் நடந்து கொண்டிருக்க, நல்லிணக்கம் பற்றிய ஒரு ஆணைக்குழுவை நியமிப்பது என்பது ஒரு சிரிப்புக்குரிய விடயமாகத்தான் எங்கள் மக்களால் காணப்படும். ஆகவே 15 வருட இறுதியிலே எந்த விதமான நடவடிக்கையும் எடுக்கப்படாமல், பொறுப்பு கூறல் சம்பந்தமாக ஒரு சர்வதேச விசாரணை பொறிமுறை, விசாரணை நடந்திருக்கிறது, ஆனால் ஒரு நீதிமன்ற பொறிமுறை ரோம் சட்டத்தின் மூலமாக மட்டும்தான் நடத்தப்படும். நான் இந்த கலந்துரையாடலில் சொன்னேன், இலங்கை எங்களுடைய சிபாரிசு, இலங்கை அரசாங்கத்துக்கு ரோம் சட்டத்துக்கு நீங்கள் உங்களுடைய இணக்கத்தை கொடுங்கள், அதுக்கு கைச்சாத்திடுங்கள். சர்வதேச சமூகத்திலே உங்களுக்கு ஏன் நம்பிக்கை இல்லையா? நாங்களும் ஐக்கிய நாடுகள் நிறுவனத்தினுடைய ஒரு உறுப்பினர். உலகத்திலே பல சர்வதேச அத்துமுறைகள் நடக்கின்றன, சர்வதேச குற்றங்கள் நிகழ்கின்றன. காசாவிலே இப்பொழுது நடக்கிறது, அது ஒரு உள்நாட்டு விடயம் என்று நாங்கள் எவரும் விட்டு விடுவதில்லை. ஆகையினாலே இந்த நாட்டிற்குள்ளே நடந்தாலும் அது சர்வதேச குற்றமாக இருக்கிற போது அது சம்பந்தமாக சர்வதேசத்துக்கு ஒரு பொறுப்பு இருக்கிறது. அந்த பொறிமுறை நடைமுறைப்படுத்தப்பட வேண்டும் I have urged the government that it will be a responsible step on their part if they are serious about reconciliation, not to enact piecemeal legislation like what they are now trying to introduce, but to sign the Rome Statute and ratify it. We are responsible members of the United Nations Organization. We participate in various matters with regard to other conflict areas. Sri Lankans have been responsibly participating in such measures. Why do we shy away from an independent inquiry? If we don't have anything to hide, why are we fighting shy of a proper investigation in which the victims will have confidence? For reconciliation, it's fundamental that the victims must have confidence. It must be something that the victims appreciate and accept. Without that, there is no reconciliation. You can pass legislation, you can have commissions. We've already have umpteen number of commissions. Nothing has come out of it. That is because nothing has been implemented. Even your own commission reports, you have not implemented. And how do you expect the victims to have even a semblance of confidence in any of the processes that you implement? Give it to the international community. Resolve the Tamil national question. I'm saying this on the eve of the end of the armed conflict in 2009 May. 15 years is a very long time. I entered this house in 2010, just on the eve of the first anniversary. I spoke in this house on the 5th of May, and I said the same thing. And here I am 15 years later, urging that we must resolve this justly, in a manner that all citizens of this country accept. We don't have to be fearful of each other. Surely those who are numerically superior have nothing to worry. You don't have to be fearful of your own shadow. You are preponderant majority in this country. There is nothing that can happen to harm you. You must be magnanimous. You must invite those who are numerically inferior to you to make them accept, make them feel that they are equal citizens. That is a feather in your cap. If you have numerically inferior communities, say, we are treated as equals in this country. That is what will make you proud. Not the other communities complaining bitterly about your conduct, about your oppressive methods, about your majoritarian tendencies. That's not good for you. Numerically smaller communities cannot do any harm to you. So, I'm urging this house, 15 years after the violent conflict ended, it's only the violence that ended. The conflict remains. The conflict did not start with Tamil youth taking up arms. The conflict started way before that, just after independence, when majority vote was used, when majoritarian tendencies showed to even deprive a part of the citizens of this country their basic citizenship right. 6 members of the upcountry Tamil community who are members of the house lost their citizenship rights. That is when majoritarian rule gave its notice to the others. That is why the political party that I belong to was born. That is why we said sharp governance powers, so that even those who are not a majority in the whole of the country, at least in the areas in which they are a majority, they can look after their day-to-day affairs. There are affairs that only the central government can look after. We don't want that. Let the central government, in which we also participate, look after those matters. But matters that are down to earth, matters that can happen, the principle of subsidiarity must prevail. What can be done in Monragala need not be decided
Honourable
in Kalamu.
Member, you have 2 more minutes.
It must be, thank you. It must be decided there. So that is a basic idea of devolution of power. That people in their own localities must make decisions with regard to their areas. If that is done properly, that is the basic cry of the Tamil-speaking people of this country, that you share power in a meaningful way. Whatever that happened in between during the armed conflict must be resolved. But it must be resolved in a just way. Rule of law must prevail. You can't have a situation of being fearful that maybe members of your community might be punished. If someone must be punished for violating the law, they must be punished. There is no purpose in trying to protect and safeguard them without looking at the cry of the victims. The country will never succeed if there are communities, particularly communities that are inferior in number, complaining that there is majoritarianism and that they are being oppressed. That must change. For that, there must be a change of heart. And at the point at which we are to remember, we are about to remember the end of 15 years after the violence ended, I'm appealing to this house, to this country, to change our attitudes, to take a relook. The country that has become bankrupt, for it to stand up again and be a confident, proud member of the international community, of the community of nations, we must do this. You will have our fullest support if you are truthful. And if you really intend true reconciliation. But true reconciliation must come only by ascertaining the truth properly and enforcing the absolute citizenship right of every member, every citizen of this country must know, must feel that they are equals in this country. To that extent, political power must be shared. Thank you.
Thank you very much. Meelagata Garu, Jayanta Veerasinghe, Mantriwa Obathumata Vinadi 13ak Kalayak Labenawa.
Stuti Garu Mulasalanta Mantrithumani. Itama Vedagat Panath Dekak Garu Adhikarana Ematthuma Idiripat Kala. Api Neethignoru Vasayen Kalayak Sita දැනගෙන හිටියා මේ ප්‍රශ්නේ මම ඉස්සලා කතා කරන්නේ බෙදුම් නීතිය පිළිබඳව මේකේ තියෙන ප්‍රශ්නේ අපි දැනගෙන හිටියා කාලයක් තිස්සේ හැබැයි කිසි කෙනෙක් මේකට පියවරක් ගත්තේ නැහැ ගරු අධිකාරණ ඇමතුමා මෙතන කතා කරනකොට මම අහගෙන හිටියා එතුමා කිව්වා මේ යල් පැන ගිය නීතියක් තිබුණේ ඊට අහයි කොච්චර යල් පැන ගිහිල්ලාද කිව්වොත් අවුරුදු 47කට මේක අල්ලලා තිබුණේ නෑ මේ නීතිය 1977 අංක 21 දරණ පනතෙන් තමයි ඔය බෙදුම් නීතිය පිළිබඳව අන්තිමට තියුණේ දැන් මම මෙතෙන්දී කියනවා මේ ඉතාම කාලෝචිත නීතියක් නීති සංශෝධනයක් මේ ගෙනල්ලා තියෙනවා ගරු මුලාසනාරුණ මන්ත්‍රීතුමනි මේ සමහර බෙදුම් නඩු අපි දැකලා තියෙනවා අවුරුදු 20ක් 30 යන සමහර උදවිය දැනගන්නේ තමන්ගේ ඉඩම බෙදලයි කියලා අවුරුදු ගානකට පස්සේ දැන් මේ අලුතෙන් ගෙනල්ලා තියෙන මේ නීති සංශෝධන යටතේ ඒක කරන්න බෑ විශේෂයෙන් ග්‍රාම සේවකවරයෙකුට යුතුකමක් තියෙනවා මෙතෙන්දී බැනර් එකක් දානවා නම් තමන්ගේ කාර්යාලය ළඟ ඉඩම ළඟ බැනර් එකක් දාලා ශබ්ද විකාශන යන්ත්‍රවලිනුත් කියලා එතනින් නවතින නෑ. ග්‍රාම සේවකට බෑ දැන් යටි මඩි ගහන්න. ග්‍රාම සේවකට කියලා තියෙනවා මේ පනතේ විශේෂයෙන් ඔහු අධිකරණයට වාර්තාවක් සැපයිය යුතුයි. එතන විශාල පාලනයක් එනවා. ඒ වගේම මිනින්දෝරුව මනින මිනින්දෝරුවන්ටත් සිද්ධ වෙනවා අධිකරණයට වාර්තා කරන්න. එතකොට මං ගරු අධිකරණ ඇමතුමට ස්තුතිවන්ත වෙනවා. සම්පූර්ණ ක්‍රියාවලියම අධිකරණයේ මේ සුපරීක්ෂාවටයි මේක භාජනය වෙන්නේ. දැන් මේ පනතේ ගරු මුලාසුන්න මන්ත්‍රීතුමනි, මේට පෙර දීර්ඝ කාලයක් මේ නඩු විභාග වුණා. අවුරුදු 20, 25, 30. දැන් මේ අලුත් සංශෝධනයෙන් අවුරුදු 10යි උපරිම මේක යන්න පුළුවන්. මම ඇත්තටම ගරු අධිකරණ ඇමතුමාට කිව්වා මේ 10 පුළුවන් නම් පහ කරන්න කියලා. නමුත් අධිකරණ ඇමතුමා කියනවා නෑ, ඒක 10 තියෙන එක ඒකේ හේතුව එතුමා පෙන්නනවා, මම ඒක පිළිගන්නවා. මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. මෙච්චර කාලයක් කිසි කෙනෙක් අත ගහපු නැති, අවුරුදු 47කට කවුරුවත් අත ගහපු නැති මේ නීතිය යාවත් කාලින කරලා මේ විදිහට කටයුතු කිරීම ගැන මම ගරු අධිකරණ ඇමතුමට ස්තුතිවන්ත වෙනවා. අපි නීතිඥවරු වශයෙන්, ජනාධිපති නීතිඥවරු වශයෙන් අපි දන්නවා මෙතන තියෙන ප්‍රශ්නේ කොහොමද. මං විශේෂයෙන් එතුමාට මේ ස්තුතිවන්ත වෙන්නේ අර අධිකරණයේ අධීක්ෂණයට යටත්වයි මේ මිනින්දොහුරුව වේවා ග්‍රාම සේවක වේවා කටයුතු කරන්න ඕනේ අධිකරණයේ අධීක්ෂණය යටතේ. ඒක බොහොම වැදගත්. දැන් ඊළඟට මේ ණය ආපසු අය කර ගැනීමේදී ඔය පරාටේ ක්‍රමය අත්හිටුවීම් පිළිබඳව ඇත්තටම ගරු අධිකරණ ඇමතුමනි, ඔබතුමාට මම බොහොම ස්තුතිවන්ත වෙනවා මේකට. දැන් මේකේ අපේ අධිකරණ රාජ්‍ය ඇමතුමා කියපු දේ ඒක හරියට හරි. මේකට ස්තුතිවන්ත වෙන්න ඕනේ අපි ගරු ජනාධිපතිතුමාට. ජනාධිපතිතුමා මේක කාලෙකට ඉස්සෙල්ලා යෝජනා කළා මේ සහනය දෙන්න ඕනේ කියලා. අපි කවුරුත් දන්නවා රටේ 60%, 75% ව්‍යවසාය තියෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ, එහෙම නැත්නම් ශුද්‍ර සුළු මධ්‍ය පරිමාණ ව්‍යවසායකින්ගේ අතේ. දැන් මේගොල්ලෝ වැටුණොත් 75%ක් විතර ව්‍යවසායන් කඩා වැටෙනවා. මං අහගෙන හිටිය උදේ ගරු අධිකරණ ඇමතුමා පෙන්වලා දුන්නා මේක කොයි ක්‍රමයටද. සමහර බැංකු, හැම බැංකුවක් නෙවෙයි, සමහර බැංකු බොහොම අසාධාරණ ලෙස මේක අර ඉංග්‍රීසියෙන් කියන්නේ මැනිපුලේට් කරනවා කියලා මේ කරලා ඉතා වටිනා දේපල පවර ගන්න කටයුතු කරන ආකාරය. ඒක අපි දන්න ඒක වෙලා තියෙනවා. බොහොම සුළු ගානකට කෙනෙක් ඉදිරිපත් කරන්නේ නැතුව බොහොම සුළු ගානකට මේක අරගෙන විශාල ගණන් වලට තමන්ගෙම හිතවතුන්ට විකුණලා කෝටි ප්‍රකාරව මුදල් ගහන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. හැම බැංකුවම නෙමෙයි. ගරු අධිකරණ ඇමතුමත් කිව්වා මම එතුමත් එක්ක ඒකටත් එකඟ වෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් තියෙනකොට මෙතුමා මේ ගෙනල්ලා තියෙන පනතෙන් ඒ සේරම අත්හිට වෙනවා. ඉතින් මම කාටවත් කියන්න පුළුවන්ද සුළු කාලයකටයි මේ අත්හිටවන්නේ ඇයි මේ දෙසැම්බර් දක්වා කරන්නේ? දෙසැම්බර් වෙනකම් මේ සහනය දීපු එක වරදක්ද? ඒකට එපා කියනවද? දෙසැම්බර් වල මේ තත්ත්වය බල්ලිවරලා මේ ඉන්හට අවශ්‍ය නම් මේක දීර්ඝ කරන්න පුළුවන්. නමුත් රටේ ප්‍රධාන ජීවනාලිය වගේ කටයුතු කරන මේ ව්‍යවසායකයන් ශුද්‍ර, සුළු, මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකයන් රැකගත යුතුයි. ඒ රැක ගැනීමට මේ ගෙනල්ලා තියෙන මුල් ක්‍රියාදාමය අපි කවුරුත් අගය කළ යුතුයි. ඒක මංගරු අධිකාරණ ඇමතුමාගේ අවධානය යොමු කරනවා. මේකට මම හිතනවා ආර්ථික පැත්ත හවුල් කරගෙනයි මේක කරන්න ඕනේ. නමුත් කරුණා කරලා ඔබතුමාට බැරි වෙන එකක් නැහැ. අපි කීප විතක් අදහස් ප්‍රකාශ කරා. ඒ තමයි අවුරුදු 60ට වැඩි 60 ඉක්ම වූ වැඩිහිටි විශ්‍රාමික ව්‍යවසායකයන්ට තමන්ගේ තැන්පතු වලට ලැබෙන මුදල් ප්‍රමාණය කරුණා කරලා ඔබතුමාට පුළුවන් ඔබතුමාගේ මන් දන්නා හැකියාවෙන් මේක 15%ක්වත් ලබා දෙන්න. ඒකට හේතුවක් මම මේ කියන්නේ කෙලින්ම රිටයර් වෙලා කාලයක් වැඩ කළා පෙන්ෂන් ගිය පුද්ගලයෙක් අන්තිමට මොකක්ද යට ඉතුරු වෙන්නේ? සල්ලි ගස් වලින් කඩන්නද? පිට රටවල වගේ මෙහි වෛද්‍ය ඉන්ෂුරන්ස් තියනවද? නැහැ. තිබුණත් කපලා අන්තිමට සොච්ච මත් දෙන්නේ. අව පිට රටවල ලේක් කරන්නේ නැහැ. පිට රටවල ලේ ඒවට මේ විශාල වෛද්‍ය ඉන්ෂුරන්ස් තියෙනවා. ඉතින් ගරු අධිකාරණ ඇමතුමනි, ඔබතුමා මේ ගෙනාපු අනිත් ඉතාම සාධනීය මේ පනත් වගේ කරුණා කළ ඔබතුමා ආර්ථික පැත්තේ අයටත් කතා කළා. වැඩිකල් නොගිහින් මම ප්‍රාර්ථනා කරනවා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට දෙන තැන්පතු වලට දෙන පොලිය අඩු ගානේ 15%ක්වත් කරන්න කියලා. ඒ අය වැටෙන් දෙන්න එපා. රට වෙනුවෙන් සේවය කරපු අය ජීවිතයේ සන්ධ්‍යා සමයේ ගස් වලින් කඩන්න බෑ සල්ලි ඒගොල්ලන්ට. වෙදකම් වලට මුදල් ඕන වෙන කාලේ. එම නිසා ඒ පිළිබඳව මම දන්නවා ඔබතුමාගේ අවධානය යොමු කළොත් මේක කරන්න පුළුවන්. තනියම කරන්න බෑ. ආර්ථික පැත්තත් එක්ක කතා කළා. කරුණා කළා ඒකටත් ඔබතුමාගේ අවධානය.
ඔබතුමා තමයි විනාඩි දෙකක් කාලය.
මම අවසන් කරනවා. අද මේ ඔබතුමා ගෙනාවු 52 ඉතාම වැදගත් කාලෝචිත 50. යල් පැන ගිය ක්‍රමයක් අද ඔබතුමා අලුතෙන්ම හැදුවා. අපි ජනාධිපති නීතිඥවරු හැටියට දැක්ක මෙතන මොකද්ද වෙන්නේ කියලා. බෙදුම් නඩුවල. අද ඔබතුමා ඒක එහෙම පිටින්ම අනිත් පැත්ත හරවලා තිනවා. ඉතාම සාර්ථක ලෙස. ස්තුති ගරු අධිකාරණ ඇමතුමනි, මේ 52ටම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඔය මම දැන් කියපු අනිත් කාරණාවටත් ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිමින් මට කතා කරන්න කාලය ලබා දීපු දීම ගැන ඔබතුමාටත් ස්තුතිවන්ත වෙමි. මාව ආදි වෙන.
ඉස්සරි ගරු මන්තුමනේ, මීළඟට ගරු ගාමිණී වලේබඩ මන්තුම ඔබතුමාට විනාඩි 7ක් කාලයක් ලැබෙනවා.
විනාඩි කීයද?
විනාඩි 7ක්.
කැපෙනවද ඔයාලා එනකොට නේද? බොහොම ස්තුතියි මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි. පනත් ගණනාවක සංශෝධන ඉදිරිපත් කරන මේ අවස්ථාවේදී මුලින්ම අපි ස්තුතිවන්ත වෙන්න ඕනි මේ ණය අය කර ගැනීමේ විශේෂ විධිදාන පනත නැත්තම් පරාටි නීතිය තාවකාලිකව අත්විඳීම සම්බන්ධයෙන් ගෙනපු සංශෝධන සම්බන්ධයෙන්. මේ ක්‍රියාත්මක කර ගැනීම සම්බන්ධයෙන් ඇත්තටම විශාල හඬක් විපක්ෂයේ මන්ත්‍රීවරුත් විපක්ෂ නායකතුමත් නැගුවා. ඒ වගේම අපිත් නැගුවා. ඒ වගේම ආණ්ඩු පක්ෂයේ ඇතැම් අයගෙනුත් බලපෑමක් ආවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ගරු ජනාධිපතිතුමා ඇතුළු කණ්ඩායම අමාත්‍ය මණ්ඩලය අධිකරණ වෙදිතුමනි ඔබතුමාලා එකතු වෙලා මේ පරාටි නීතිය తాවකාලිකව වසරකට අත්විඳීමේ ඉතා මේ කඩාගෙන වැටලා තිබෙන ආර්ථිකයට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට අවස්ථාව සලසා දෙන කෙටි කාලීන තීරණයක් විදිහට එය අගය කළ යුතුයි. නමුත් අපිට තිබෙන ප්‍රශ්නේ තමයි මේ වසරකට ක්‍රියාත්මක කිරීමෙන් පමණක් සහ මේ පරාටේ නීතිය తాවකාලිකව අත්තිට වීමෙන් පමණක් මේ කඩාගෙන වැටලා තිබෙන ලංකාවේ කාර්මාන්ත පද්ධතිය සුළු මධ්‍යම හා සෘද පරිමාණ කර්මාන්ත පද්ධතිය බලගන්නන්න පුළුවන්ද කියන කාරණාව අපිට ප්‍රශ්න කරන්න වෙලා තිබෙනවා. මොකද අපි දන්නවා මේ ආර්ථික අර්බුදයේ බලපෑමේ ප්‍රතිඵලයක් විදිහට පහුගිය අවුරුද්ද තුලදී කර්මාන්ත 264,000කට වඩා වැඩි ප්‍රමාණයක් වහලා දාලා තිබෙනවා. මේ වහලා දාලා තියෙන කර්මාන්ත 264,000න් 56,000ක් තමයි වහලා තියෙන්නේ. නැවත ආරම්භ කරන්න පුළුවන් නම් ආරම්භ කිරීමේ චේතනාව සහිතව ඉතුරු සුද්ධහා සුළු පරිමාණ කර්මාන්ත සියල්ලම වහලා තියෙන්නේ නැවත ආරම්භ කරන්න නෙමෙයි. එක කර්මාන්තයක 5 දිනක් සේවය කළත් දස ලක්ෂයකට ආසන්න ප්‍රමාණයකට රැකියා අහිමි වෙලා තිබෙනවා. ඉදිකිරීම් කර්මාන්තයේ කඩාවැටෙන විට මේ ප්‍රතිඵලයක් විදිහට ඍජු රැකියා ලක්ෂ 7ක් අහිමි වෙලා තිබෙන බව ඉදිකිරීම් කරුවන්ගේ සංගමයේ පහුගිය දිනක නිවේදනය කළා. එතකොට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉන්න කුඩා තේ වවන එක්කෙනා, තේ ටික එකතු කරලා තේ කුඩු හදන එක්කෙනා, ව්‍යාපාරිකයා, ව්‍යවසායකයා, කර්මාන්තකරුවා, ගම්මිරිස් කර්මාන්තයේ ඉන්න සුළු කර්මාන්තකරුවා, කුරුඳු කර්මාන්තයේ ඉන්න කර්මාන්තකරුවා, මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ඉන්න සුළු කර්මාන්තකරුවා ඇතුළු සේවා සපයන හා නිෂ්පාදනය කරන සියලු දෙනාටම මේ බලපෑම ඉතා විශාල වශයෙන් එල්ල වෙලා තිබෙනවා. එවැනි අවස්ථාවක මේ මූල්‍ය පද්ධතිය පාලනය කරන මහ බැංකුව අසමත් වෙලා තිබෙනවා. කර්මාන්ත පද්ධතියට උදව් වන ආකාරයට, දිරි දෙන ආකාරයට, කර්මාන්ත පද්ධතිය නැවත නගා සිටවන ආකාරයට මූල්‍ය පද්ධතිය මෙහෙවන්න මහ බැංකුව ඇතුළු මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බලධාරීන් අසමත් වෙලා තිබෙනවා. ඒ වගේම පිස්කල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන මුදල් අමාත්‍යාංශය කර්මාන්ත අමාත්‍යාංශයත් එක්ක නිවැරදි සහසම්බන්ධතාවයක් නොමැති වීම තුළ මේ ආධාර දෙන්න ඕනි, උපකාර කරන්න ඕනි, පිහිට වෙන්න ඕනි, ගැටලු විසඳන්න ඕනි කර්මාන්තකරුවෝ නිවැරදිව හඳුනා ගැනීමේ යාන්ත්‍රණයක් නොමැති වීම තුළ ඔවුන් අසරණ භාවයට පත් වෙලා තිබෙනවා. ඒ නිසා මේ පරාට නීතිය සංශෝධනය කිරීම හොඳයි වගේම අර කඩාගෙන වැටලා තියෙන කර්මාන්තකරුවන් නගා සිටවන්න ඒකාබද්ධ වැඩපිළිවෙලක් වහවහම ගෙනා යුතු බවට අපි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව විදිහට නිර්දේශ ගණනාවක් ලබා දීලා තිබෙනවා ඒ අමාත්‍යාංශයට, මුදල් අමාත්‍යාංශයටත්, විශේෂයෙන්ම කර්මාන්ත අමාත්‍යාංශයටත්. ඒ අනුව අපි දන්නවා මේ වෙනකොට සූදානම් වෙමින් තිබෙනවා යම් ප්‍රතිමූල්‍ය පහසුකම් යටතේ උපරිමයේ රුපියල් මිලියන 5ට සීමා වෙච්චි ක්‍රිබ් එකට ගිහිල්ලා අසාදු ලේඛන ගත වෙච්චි තමන්ගේ ශේෂ පත්‍රය බැංකු මූල්‍ය ශේෂ්ත්‍රය තුල වෙනම ණය පහසුකම් ගන්න අපහසුතාවයට පත් වෙලා තියෙන අයට ඒ අය නැවත නගා සිටීමේ නව යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න සැලසුම් කරනවා. මුදල් අමාත්‍යාංශය කල්පනා කරනවා මේක බැංකු වලට දීපුවම හරියනවා කියලා. කර්මාන්ත අමාත්‍යාංශය පැත්තක ඉන්නවා. හැබැයි මුදල් අමාත්‍යාංශය මේක උපදෙස් හදලා තියෙන්නේ, මාර්ග උපදෙස් හදලා තියෙන්නේ බැංකු වලට සල්ලි ටික දෙන්න. බැංකු වලට සල්ලි ටික දුන්නොත් මොකද වෙන්නේ? බැංකු තමන්ට හිතවත් ගනුදෙනු කරුවන්ට ණය ටික ගෙවන්න පුළුවන් කර්මාන්ත කරුවන්ට දෙනවා මිසක මේ කඩාගෙන වැටලා තිබෙන ආර්ථිකයේ පණ ගන්නන්න ඕනි කර්මාන්ත කරුවන්ට මේ ණය දෙන වැඩේට යන්නේ නැහැ. ඒ නිසා අපි යෝජනා කරනවා මේක එහෙම කරන්න එපා, ඉතිරි වැඩි අවධානයක් යොමු කරන්න කියලා.
විනාඩි දෙකක් කාලයක් තියෙන්නේ.
ඔබ ඒ වගේම තමයි මං හිතන්නේ ඔබතුමා නැවත බලන්න, මං හිතන්නේ විනාඩි දෙකකට වඩා වැඩි කාලයක් තියෙනුනේ. මාත් වෙලාව සටහන් කරගෙන තමයි කතා කළේ. ඒ වගේම තමයි සඳහන් කරන්න අවශ්‍යයි මේ සංශෝධනත් එක්ක දැන් අද විදේශ විනිමය පනතට ගේන සංශෝධනයක් රෙගුලාසියක් පනවනවා. හැබැයි අර 22 23 24 වගන්ති සංශෝධනය කිරීම පිළිබඳව අධිකරණ ඇමතිතුමනි ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා මං ඉල්ලා සිටිනවා. මොකද අnder invoice කළා, over invoice කළා, ඒ වගේම තමයි අnder state කළා, මේ cross border transaction කළා, මිල පැවරුම් ශිල්ප ක්‍රම හරහා අපි නිෂ්පාදනය කළා, අපනයනය කරන භාණ්ඩ හා සපයන සේවා වලින් ඩොලර් බිලියන 2 3ක ප්‍රමාණයක් රටෙන් පිට අවුරුද්දකට නතර කරනවා. හැම අවුරුද්දකම නතර වෙනවා. මේක තමයි අර ෆයිනෑන්ෂල් ඉන්ටිග්‍රිටි රිපෝට් එක එංගලන්තේ තියෙන කිව්වේ පහුගිය අවුරුදු 15ක 20ක කාල පරිච්ඡේදයක් තුලදී අපේ රටෙන් එළියට ඩොලර් බිලියන 30ක 40ක ප්‍රමාණයක් ගිහිල්ලා වෙන වෙන රටවල් වල පාක් කරලා තියෙනවා කියලා. ඉතින් මේක ගේන්නත් අපිට වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි දැන් මේ ලොකු ප්‍රශ්නයක් මතුවලා තිබෙනවා. මේ කර්මාන්ත කරුවන්ට තමන්ගේ ප්‍රශ්න निराකරණය කරගන්න පොදු කොමන් ටේබල් එකක් නැතිකම, පොදු මධ්‍යස්ථානයක් නැතිකම. එතකොට මේ සඳහා අපි උපදේශ ගණනාවක් අපේ ආංශික අධික්ෂණ කාර්ය සභාහරහා ලබා දීලා තියෙනවා. කෝප කෝප්පොල කතා කරලා තියෙනවා. නමුත් අමාත්‍යාංශ මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවීම තුළ ඒ අයට තමන්ගේ අරමුණු ඉටු කරගන්න යන්න තැනක් නැති වෙලා තියෙන විත්තිය අපි මේ සභාවට පෙන්නුම් කරලා දෙන්න කැමැති. අර අද උදේ මූල්‍ය වංචාව වගේ. ඒ නිසා ඉතා කඩිනමින් ඒ සඳහා අවශ්‍ය කරන නීති සංශෝධනය කරලා මුදල් අමාත්‍යාංශයේ යටතේ මේ ව්‍යාපාර නැවත පනගන්නන්න අලුත් ව්‍යාපාර ලියාපදිංචි කරන්න ISO Induced Business Index එක හොඳ තැනකට ගේන්න ඕනි කරන පහසුකම් ටික සලසන වැඩපිළිවෙලක් අරන් වෙන්න කියන ඉල්ලීම අපි කර්මාන්ත කරුවන් වෙනුවෙන් මේ අවස්ථාවේදී ඉදිරිපත් කරමින් අර අපි හෙලිදරව් කළා මීට කලින් ලංකාවේ වංචනික ක්‍රියාවක් සිද්ධ වෙනවා රුසියාවේ හමුදාවන් වලට බඳවා ගැනීම සඳහා රට අරන් යනවා කියලා ලක්ෂ 15ක 20ක විතර මුදලක් අයින් කරලා ලංකාවේ ත්‍රිවිධ හමුදාවල පොලිසිය හා සිවිල් ආරක්ෂක සේවයේ රැකියා කරපු අය ආකර්ෂණය කරගෙන විශාල වෙළඳ දැන්වීම් දාලා රුසියාවට අරන් ගිය 600ක විතර ප්‍රමාණයක් රුසියාවේ සහ යුක්රේන් යුද්ධයේ තියෙන අර කුලී හමුදාවට විකුණන ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙනවා ලංකාවෙන් දැනට 600ක් විතර ගිහිල්ලා තියෙනවා කියලා කියන්නේ ඒ අයගෙන් 100කට විතර ප්‍රමාණයක් ආගිය අතක් නැහැ කියලා සඳහන් වෙන්නේ යුද බිමට යවලා සමහරු බලන් ඉඳද්දි මැරිලා සමහරුන්ට වෙච්ච දෙයක් නැහැ සමහරුන්ගේ බොඩි එකක් හොයාගන්න බැරි තත්ත්වයන් නිර්මාණය වෙලා තිබෙනවා ඒ නිසා මේ සභාවේ අවධානය යොමු කරනවා මීට කලින් මේක දයාසිරි ගරු මන්ත්‍රීතුමාට අවධානය යොමු කළා මම සමාප්ත කරනවා මූලාසනාර මන්ත්‍රීතුමනි යොමු කළා ඒ වගේම අද ජනාධිපතිතුමාත් මේ පිළිබඳව අවධානය යොමු කළා ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡා කරන බව අපිට සඳහන් කළා ඒ පිළිබඳව ස්තුතිවන්ත වෙනවා අපි විදේශ ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා ඉතා කඩිනමින් මේ පිළිබඳව අවධානය යොමු කළා පරීක්ෂණ කළා දැනට යවන අය නවත්තන්න එහෙට යවලා තියෙන අය දියතුන් අතර ඉන්න අය ගෙන්න ගන්න කටයුතු කරන්න අලහබ හානියට පත් වෙලා තියෙන අය වෙනුවෙන් වන්දියක් ලබා දෙන්න මැදිහත් වෙන්න කියන ඉල්ලීම කරමින් කාලය ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා බොහොමත්ම ස්තුතියි
ඉසලිගරු මන්තුමනි